ත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධාන්ස නමෝ තස්ස භගවත අරහතෝ සම්මා සම්බුද්ධාන්ස නමෝ තස්ස භගවත අරහතෝ සම්මා සම්බුද්ධස්ස පුනච්ච පරං මේ ගිය භික්ඛුයායං කතා අභිසල්ලේ කිකාචේත විවරණ සම්පායා ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයතේදං අප්පිච්ඡකතා සන්තුට කතා පවිවේක කතා සංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ඒම රූපාය කතාය නිකාමරාභී අකිච්ච ලාභී අකසිරලාභී අපරිපංකාය මේඝිය චේත විමුක්තියා අයං තතිය ධම්ම පරිපාකාය සංවත්තති පින්වත්නි භාවනා යෝගීන්ට ඊටාම ප්‍රයෝජනවත් වන දස කතා වස්තු කියලා විශේෂ දේශනයක් තියෙනවා. ප්‍රථවිනීත සූත්‍රය ආදී බොහෝ සූත්‍ර දේශනාවල දකින්නට ලැබෙනවා මේ දස කතා වස්තු කියන ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම 10ක්. අද මාත්‍රකා වශයෙන් තබා ගත්තෙත් මේ දසවත් කතා වස්තු කියන 10 තමයි. මේක අරගත්තේ උදානයේ මේඝිය සූත්‍රය කියන එක. ඉතින් මේ දස කතා වස්තු පිළිබඳව විස්තර කර දෙන්නට ඉස්සෙල්ලා ඒ මූලික කරුණු පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ චාලිකා කියන පර්වතය අසල විහාරයක වැඩ හිටියා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේඝිය කියන හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ ස්ථිර වශයෙන් උපස්ථායක තනතුරටපත් වෙන්න ඉස්සෙල්ලා නොයෙක් ස්වාමීන් වහන්සේලා වරින් වර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. මේ කාලේ උපස්ථාන කළේ මේඝිය හාමුදුරුවෝ. දවසක් මේඝිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ ජන්තු කියලා ගමක් තියෙනවා, මම කැමතියි ඒ ගමට පින්දපාත වඩින්න. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ගේ හැමනම් කැමැත්තක් කරගන්න කියලා. මේගිය හාමුදුරුව ජන්තු කියන ගමට පිණ්ඩපාත වැඩලා දානේ වැළඳීම සඳහා ඒ අසල තියෙනවා කිමිකාලා කියලා ගන්තෙරක් එතෙන්ට වැඩම කළා. දහමල් දානේ වළඳලා ටිකක් එහාට මෙහාට සක්මන් කළා බලනකොට මෙතන ඊටාම මනස්කාන්ත තැනක්. සිහිල් තුලඟ ඒ වගේම හොඳට සෙවන ගල්තලා ඒ වගේම වතුර පක්ෂීන්ගේ මිහිරි හඬ මල් සුවඳ මදුගන්ධය ආදී මේ විදිහ බොහොම හොඳ තැනක්. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබෙනවා නම් මම මෙතෙන්ට එන්න ඕන භාවනා කරන්න කියලා කල්පනා කරගත්තා. මේ ඊටාම කෙටියෙන් මේ විස්තරේ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලුවා මෙතෙන්ට භාවනා කරන්න එන්න, ලැබුණේ නැහැ. දෙවෙනි වරත් ඉල්ලුවා, තුන්වෙනි වරත් ඉල්ලුවා. තුන්වෙනි වාරේ අවසර ඉල්ලුවාම බුදුරජාණන් වහන්සේ වදාළ මේගේ එහෙනම් තමන්ගේ කැමැත්තක් කරගන්න කියලා. ඉතින් මේගිය හාමුදුරුවෝ බොහෝම සතුටෙන් කිමිකාලා කියන ගන්තරට ගිහිල්ලා භාවනාවට වාඩි වුණා. උන්වහන්සේට නොඑක ආකාර කාම විතරක ආදී කෙලෙස් ගලා හැලෙන්න පටන් ගත්තා. භාවනා කරන්නට බැහැ. ආපහු වාම විහාරයට ඇවිල්ලා මේ සේරම විස්තරේ කිව්වා බුදුරජාණන් වහන්සේ. අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාරනම අපරිපක්කාය මේගිය චේතයමත්‍ය පංච ධම්මා පරිපාකාය සංවත්ත. මේගිය නොමේරු චේතයමත්‍ය මෝරා ගැනීම සඳහා, හේමනන්නම් හිත කෙලසුන්ගෙන් මුදා ගැනීම සඳහා කරුණ පහක් උපකාර වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය, ශීල සම්පත්තිය, දසකතා වස්තු, වීරිය ප්‍රඥා කියන මෙන්න මේ කාරණා පහ. මෙයින් මේ තුන්වෙනි කාරණාව තමයි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ගත්තේ. දස කතා වස්තු කියලා. අන්න ඒ ගැන විස්තරයක් කර දීමට බලාපොරොත්තු වෙන. බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් කාරණා දෙකක් වදාරනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියයි ශීල සම්පත්තියයි. ඊළඟට දේශනා කරනවා පුනච පරම්මේගිය භික්ඛු, මේගිය නැවතද මේ භික්ෂුව යායං කථා අභිසල්ලේඛිත, යම් මේ කථා කොටසක් තියෙනමද අභිසල්ලේඛිකා කියලා කියන්නේ කෙලෙස් ලියා දමන කියන තේරුම. කෙලෙස් ප්‍රහාණය වෙන, කෙලෙස් ලියා දමන. චේතෝ විවරණ සප්පාය, ඒකෙන් අදහස් කරන්නේ සිත විවර කර ගැනීමට, විවෘත කර ගැනීමට සැපවත් වෙන, යෝග්‍ය වෙන කියන තේරුම. මේකේ අර්ථ දෙකක් ප්‍රකට වෙනවා. සිත වසාගන්නේ, ආවරණය කරගන්නේ නීවරණයන්. ඒ නීවරණයන් නිසා තමයි මේ භාවනා යෝගීන්ට බොහෝ බාධා පැමිණෙන්නේ. භාවනා යෝගීන්ට පමණක් නෙවෙයි, අනෙක් අයටත් ඔය නොඑක් ආකාර කුසල ධර්මයන් කර ගැනීමට ඉඩ නොදී හිත ආවරණය කරගන්නවා මේ නීවරණ ධර්මයන්. කාමච්ඡන්දාදී මේ නීවරණ පහ නිතර කියවෙන කරුණු නිසා ඒ ගැන විස්තර කරන්නට යන්නේ නැහැ. අන්නේ නීවරණයන් පලවා හැරලා සිත විවෘත කර ගැනීම තමයි චේතෝ විවරණ සප්පායා කියලා දේශනා කරන්නේ. මේකේ තව අර්ථයක් තියෙනවා. චේතෝ විවරණ සප්පායා කියන මේ පදවලින් මේ සප්පායා කියන්නේ සැපවත් වූ කියන එක. සිත විවර කර ගැනීමට සැපවත් වූ කියන එක. ඒකෙන් අදහස් කරන්නේ මේ සමාධි විදර්ශනා වඩා ගැනීමට යෝග්‍ය වූ සැපවත් වූ කියන එකයි. තාවිදියකින් මේ සමාධි විදර්ශනා භාවනා ගුණ වැඩි දියුණු කර ගැනීමට හිත කර්මන්න වෙන කියන තේරෙයි. දැන් භාවනා යෝගියෙකුගේ හිත උදාසීනකමට යනවනම් කර්මන්නේ නැහැ. සිත විසිරී යනවනම් උද්දච්චයට යනවනම් ඒත් කර්මන්නේ නැහැ. මේ දෙකටම යා නොදී සිත සමබරතාවයේ තබා ගත්තාම තමයි මේ චේතෝ විවරණ සප්පායා කියන එකට යෝග්‍ය වෙන්නේ. දැන් ආයුධයක් පන තියාගෙන ඇවිල්ලා ලීයට ගැටුවාම මුවාත නැමිලා යනවනම් ඒක කර්මන්නේ නැහැ. එහෙම නැත්නම් ලීයට ගැටුවාම කඩතුලියලා කැඩිලා යනවනම් ඒත් කර්මන්නේ නැහැ. ලීයට ගැටුවාම කැඩෙන්නෙත් නැතුව නැවෙන්නෙත් නැතුව ඔරොත්තු දෙනවනම් ඒ ආවදේ කර්මන්නේ. අන්න ඒ වගේ සිත උදාසීනකමටත් යන්නේ නැතුව විසරණ පැත්ත උද්ධච්ච තත්වයටත් යන්නේ නැතුව හොඳට හිත සමතාවයේ සමබරතාවයේ පිහිටවා ගැනීමට උපකාර වෙන කියන එක තේරුම තමයි මේ චේතෝ විවරණ ධප්පායා කියන පදවලින් අදහස් කරන්නේ. අනෙක් අතට නීවරණයන්ගෙන් හිත විවෘත කර ගැනීම කියන තේරුම මෙන්න මේ දෙකටම උපකාරයි. ඊළඟට මේ දසකතා වස්තුවල ආනිසංසය බුදුරජාණන් වහන්සේ වදාරනවා පද හතකින්. ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා. ඒකන්ත නිබ්බිදාය, ඒකාන්තයෙන් මේ සසර කලකිරීම පිණිස හේතු වෙනවා. තමන්ගේ වස්තු සම්පත් නැති වුණහම, බලාපොරොත්තු කඩ වුණහම, යම්කිසි ඛේද ධනක සිද්ධියක් ඇති වුණහම කලකිරෙනවා. ඒ වගේ එකක් නෙමෙයි මේ කියන්නේ. එයා සම්පූර්ණ කෙලෙස් කන්දරාව. මේ කියන්නේ නුවණින් කලකිරීම. මොනවා ගැනද කලකිරෙන්නේ? සංසාර ගැන. සංසාර කියන්නේ මොකද්ද? ඛණ්ඩානංච පටිපාටි ධාතු ආයතනානිච්ච අබ්භෝකින්නම් වත්තමානං සංසාරවති පෞච්ඡති. මේ පංච උපාදානස්කන්ධයේ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්ම තමයි සංසාරය කියලා කියන්නේ. එතකොට මේ කලකිරීම ඇති වෙන්නේ කුමක් ගැනද? සංසාරය ගැන. පංච උපාදානස්කන්ධය තමයි සංසාරය. මේක තමයි නොසිඳී පවතින. ඒමෙ තත්ත්වයේ ඇත්ත ඇතිසටියෙන් දැනගෙන මේ කලකිරීම නුවණින් කලකිරීම සඳහා හේතු වෙන විරාගාය නොවැළීම පිණිස සංසාරයේ පිළිබඳව පංච උපාදානස්කන්ධයේ පිළිබඳව නොවැළීම පිණිස හේතු වෙන නිරෝධාය රාගාදී කෙලෙස් ප්‍රහාණය කර දැමීම සඳහා හේතු වෙන උපසමාය ඒ සේරම කෙලෙස් සංසිඳවාලීම සඳහා උපකාරී වෙන අභිඤ්ඤාය යමක් පිළිබඳව අතිශයින් තේරුම් ගැනීමට විශිෂ්ට ඥානයෙන් තේරුම් ගැනීමට උපකාරී වෙන සම්බෝධාය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට හේතුය. නිබ්බානාය සංවත්තති. නිර්වාණය පිණිස පවතින. බුදුරජාණන් වහන්සේ මේ පද හතකින් ඒ දසකතා වස්තුවල තියෙන වටිනාකම අගය ආනිසංසය දේශනා කර වදා. සෙය්‍යති හිදං මොනවදේවා අප්පිච්ඡ කතා, සන්තුට්ඨි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මෙන්න මේ 10. මේවා ඔක්කොම මේ සමාධි දර්ශනා භාවනාවලට සැපවත් වෙන යෝග්‍ය වෙන ධර්ම. අපි දැන් ඒක එකින් එක අරගෙන බලන්නට ඕන. මුල්ම එක තමයි අප්පෙච්ඡ කතා. ඉච්ඡා කියන්නේ තණ්හාව. ඒ ඉච්ඡා නැමැති තණ්හාව අඩු කියන තේරුමත් වෙනම නැති කියන තේරුමත් වෙනම. දැන් රහතුන් වහන්සේලාගේ වශයෙන් ගන්නකොට අල්පේච්ඡතාවය ආශාව නැති කියන තේරම තමයි ගන්න. පෘථග්ජනයන්ගේ වශයෙන් අනිකුත් ආර්ය ශ්‍රාවකයන්ගේ වශයෙන් ගන්නකොට තණ්හාම අඩු කියන කතාව. එතකොට අප්පිච්ච කතා කියන්නේ තණ්හාව අඩු කර ගැනීමට, ආශාව අඩු කර ගැනීමට හේතු වෙන කතා, ඒබැන කටයුතු කිරීම කියන තේරුම. මේ අප්පිච්ඡතා කතා කියන එක තේරුම් ගැනීමට තම තියෙන අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා කියලා තුනක් හතරවෙනි එක තමයි අප්පිච්ඡතා කියලා කියන්නේ. මේ ගැනත් හැඳින්වීමක් කරන්නට ඕන. පත්ත සකලාභේ අතිත්තස්ස පරලාභේ පත්තන අත්‍රිච්ඡතා. අටුවාවේ තෝරනවා තමන්ට ලැබෙච්ච දෙයකින් සතුටු වෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නේ නැහැ. අනුන්ගේ දේ, අනුන්ට ලැබෙන දේ ප්‍රාර්ථනා කරනවා. අනේ ඒවත් මට ලැබෙනවා නම් හොඳයි කියලා මේ අදහස තමයි තියෙන්නේ. අන්න ඒකට කියනවා අත්‍රිච්ඡතා කියලා. ඒ පළවෙනි කාරණේ හතරට බෙදුවා. අසන්තගුණ සම්භාවනතා පටිග්ගහණේච අමත්තඤ්ඤතා පාපිච්ඡතා. ඒ දෙවෙනි කොටස අසන්තගුණ සම්භාවනතා කියන්නේ තමන්ගේ නැති ගුණ පෙන්වන. මම ධ්‍යාන මාර්ගඵල ලබලා තියෙනවා කියලා හිතන් තමන්ගේ නැති ගුණ පෙන්වන. ඊළඟට පටිග්ගහණේච අමත්තඤ්ඤතා පිළිගැනීමෙහි පමණ දන්නේත් නැහැ. ඒකටම සම්බන්ධ වෙනවා තාය සමන්නාගතෝ පුද්ගලෝ කෝහඤ්ඤේ පදිත්තාති කියලා විස්තර කරනවා. මේවෙන් යුක්ත වෙච්ච පුජ්ජලයා කුහකෙක් වෙනවා. කුහක භවයේ පිහිටා සිටිනවා. තමන්ගේ නැති ගුණ පෙන්වනම පිළිගැනීමේ ප්‍රමාණයක් නැහැ. එකට පාපිච්චතා කියලා කියනම ඒකෙන් යුක්ත පුජ්ජලයා කුහක භවයේ පිහිටා හිටිනවා කියලා තමයි විස්තරය. ඒ පාපිච්චතා. තුන්වෙනි එක තමයි මහිච්ඡතා කියලා කියන්නේ. සන්තගුණ සම්භාවනතාපන්න පටිග්ගහණේ චමත්තඤ්ඤතා මහිච්ඡතානා. දැන් තමා ළඟ තියෙන ගුණ ප්‍රචාරය කරනවා, ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම පිළිගැනීමේ පමණ දන්නේ නැහැ. කොච්චර දුන්නත් මදි. ඒකට උපමාවට පෙන්නනවා අග්ගික්ඛන්ද සමුද්දෝච මහිච්ඡාචාපි පුද්ගලෝ සකොටේන පච්චයං දෙන්තු තයෝපේතේ අතප්පිය. දැන් ගිනි කඳට කොයිතරම් දර දැම්මත්, පුංචි ගිනි කොටක් ගහලා ඔකට කොයිතරම් දර දැම්මත් ඉවරයක් නැහැ, තෘප්තියක් නැහැ. ඇතය කියන සංඥාවකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම සමුද්‍රයට කොච්චර ගංගා ගලා බැස්සත් සමුද්‍රයේ ප්‍රේමක්වත් ඇතය කියන හැඟීමක්වත් වෙන්නේ නැහැ. ඊළඟට මේ මහිච්ඡතාවෙන් යුත් බුද්ධලයාත් අර වගේම තමයි. අර ගිනි කන්දට දර දැම්මට තෘප්තියක් නැතුවා වගේ මහමූදට කොයිතරම් ගංගා කලාගෙන ගියත් පිරීමක් ඇතිවීමක් නැති වෙන්න වාගේ මේ මහිච්ඡතා කියන එකෙන් යුක්ත වූ පුජ්‍යලයාට සකොටේන පඤ්චයං පච්චයං දෙන්තු කරත්තවලින් ගෙනල්ල බඩු දුන්නත් තයෝපේතය අතප් යමේ තුන් දෙනාම තෘප්තිමත් කරන්න බෑ කියලා කියන්නේ. මේක තමයි මහිච්ඡතා කියලා කියන්නේ. මේ ගැන තේරුම් ගන්නට ඕන නිසා ඒවත් කියලා දුන්නේ අපිට අවශ්‍ය කරන එක. අප්පිච්ඡකතා. එතකොට රහතුන් වහන්සේලාගේ වශයෙන් ගන්නකොට තණ්හාව නැති කිරීම පිළිබඳව කියන්නේ තණ්හාව නැති කතා. අනික් අයගේ වශයෙන් ගන්නකොට තණ්හාව අඩු කිරීම පිළිබඳව කතා තමයි අප්පිච්ච කතා කියලා කියන්නේ. මේක සතරාකාරයකින් වෙන් කළ දක්වන පච්චය අප්පිච්ඡතා කියලා. දැන් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් බලනකොට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය කියන මේ හතර සිව්පස මේවා පිළිබඳව ආශාව අඩුකම කියන එක අපිච්චතා කියන්නේ. ඒවා තව තව ලබා ගැනීමට ගොඩගසා ගැනීමට එහෙම ක්‍රියා කිරීමක් නෑ. ආශාව අඩුයි ඒවා පිළිබඳව ප්‍රත්‍ය පිළිබඳව ආශාව අඩු බයි. මේක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි ගිහි පින්වතුන්ටත් සම්බන්ධයි. අඳින පරිඳින දේවල්, කනබන දේවල්, ඉන්න ගෙවල් දරවල් ආදිය, යාන වාහන ආදිය මේවා තියෙන්න ඕනේ මේ තණ්හාව අඩු කරන බත්තට ක්‍රියා කරේ. ඒවේ අල්පේච්ඡතාවයක් තමන්ගේ ලැබෙන හැටියට, තමන්ගේ මට්ටමේ හැටියට ඒවා පරිහරණය කිරීම තමයි අප්පිච්ඡතා. තණ්හාව අඩුකම කියන එක. එහෙම ගීපින් උතුම් බව පුරුදු කරගන්නට. එකට කියනවා පච්චය අප්පිච්ඡතා කියලා. දෙවෙනි එක තමයි දුතාංග අප්පිච්ඡතා. දැන් ඇතම්මයි දුතාංග රකින්නවා. එයා මේ ප්‍රදර්ශනය කර කර ප්‍රචාරය කර කර කරන දේවල් නෙමෙයි. දුතාංග රකින්නේ අප්‍රසිද්ධ. ප්‍රචාරය කරන නම් එතන තියෙන්නේ මේ දුතාංග රැත්කට වඩන්නේ නැහැ. එතන මාන්නේ තමයි දියුණු වෙන්නේ. තමන් දුතාංග රකින්නවා මම දුතාංග ධාරියෙක් කියලා අනික් අය දැනගනිත්වා කියා මෙහෙම සංඥාවක් හැංගීමක් නැහැ. ඒව සංගම ගන්නවා තමන් ළඟ තියෙන ගුණ. දුතාංග රකින්නවා කාටවත් දැනගන්න ප්‍රදර්ශනය කරන්න ඒවට ඉඩ තියන්නේ. බොහොම අප්‍රසිද්ධව ඒ ගුණ වඩනවා. ඒකට තමයි දුතාංග අප්පිච්ඡතා කියලා. තුන්වෙනි එක තමයි පරියත්ති අප්පිච්ඡතා. මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව හොඳට දැනුගත්කම තියෙනවා. නමුත් මම මේ විදිහට දැනුගත් කෙනෙක් කියලා අනික් අය දැනගැනීම යන මේ වැරදි කල්පනාව ඇති කරගන්නේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ හොඳට දන්නවා, හොඳ උගතෙක්, හොඳ දැනුගත්කම් තියෙනවා. නමුත් මම මේ විදිහ දැනුගත් කෙනෙක්ය, පඬිතෙක්ය කියලා අනුන් දැනගනිත්වා කියලා අනුන්ට ප්‍රචාරය කරන්න, ප්‍රදර්ශනය කරන්නට යන්නේ. ඒ පරියාප්තිය පිළිබඳව, ධර්මයේ පිළිබඳව අල්පේච්ඡතාවයේ තමයි අදහස් කරන්නේ. හතරවෙනි එක තමයි අධිගම අල්පේච්ඡතාවය. දැන් ධ්‍යාන මාර්ගඵල වැනි දේවල් අවබෝධ කරගෙන ඒව අනුන්ට ප්‍රචාරය කරන්නට යන්නේ නැහැ. දැන් උපසම්පදා භික්ෂුවක් නම් ප්‍රචාරය කළොත්, ප්‍රදර්ශනය කළොත් තමන්ට වරදක් වෙනවා. යෝපන භික්ඛු උත්තරි මනුස්ස ධම්මං අනුපසම්පන්නස්ස ආරෝචය්‍ය පාචත්‍යං කියලා විනේ නීතියකුත් තියෙනවා. උපසම්පදා භික්ෂුවකට බැහැ තමන් ධ්‍යාන මාර්ගඵල උපදවාගෙන තියෙනවා නම් වෙනත් උපසම්පදා භික්ෂුවකට හැරෙන්න වෙන කාටවත් ඒක කියන්නට බැහැ. එතකොට වරදක් සිද්ධ වෙනවා. ඒ අතින් එහෙමයි. අනික් අතින් ඒ ධ්‍යාන මාර්ගඵල ආදී උපදවා ගත්තාම කෙලෙස් අඩු වෙලා යනවා. ඕව අනුන්ට කියලා ප්‍රචාරය කරන, ප්‍රදර්ශනය කරලා ඒතනත්තාට ඕනෑකමක් නැහැ මේ ලාභ ප්‍රයෝජන ලබා ගන්න. තමන් අවබෝධ කරගත්තු දේවල් ධ්‍යාන මාර්ගඵල ධර්ම සංගමාගෙන වගේ ඉන්න. අනුන් දැනගන්නවට කැමැත්තක් නැහැ. අනුන් දැනගනිත්වා කියන මේ ආශාවක් නැහැ. අන්න ඒක තමයි අධිගම අල්පේච්ඡතාවය කියන්නේ. මේකට හොඳ පුංචි නිදසුන් කතාවක් තියෙනවා. මේ අපේම රටේ හිටිය මහානාග කියලා තෙරුන් වහන්සේනවා. උන්වහන්සේ රහත් වෙලා පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවගෙන. දවසක් උන්වහන්සේ මෑණියන්ගේ ආරාධනාවට ගෙදරට වැරදුනා. මෑණියෝ තව දහවල් දාණයට කාල වේලා තියෙන නිසා කැඳ ටිකක් පිළිගන්නවා. උන්වහන්සේ කැඳ ටික වළඳලා ඒ ළඟ තිබුණ ආසන ශාලාව කියලා එකක්. මේකට වැඩලා නිරෝධ සමාපත්තියට සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවදිනකොට අදිෂ්ඨාන කරන්න ඕන තමන් කුටියක ඉන්නම නම් මේ කුටියට වාතයෙන් ගින්නෙන් ජලයෙන් සොරසතුරන්ගෙන් උපද්‍රවයක් නොවේවා. කොහම වුණත් උන්වහන්සේට ඒක අදිෂ්ඨාන කරන්න අමතක වෙලා වෙන්න ඇති. ටිකක් වෙලා යනකොට මේ ආසන ශාලාව ගිනි ගත්තා. තා භික්ෂුන් වහන්සේලා හිටියා. උන්වහන්සේලා එහෙම් මෙහෙම් එළියට පැනගත්තා. දැන් මහානාගහාන්තරෝ නිරෝධ සමාපත්තියට සමවැදුණානේ. නිසල්ම නේ ඉන්නේ. මිනිස්සු කිව්වා මහා කම්මැලියද කොහෙද කියලා. ඔය මිනිස්සුන්ගේ ගුණාඳුරණේ එක තමයි. පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගත්ත රහතුන් වහන්සේ. මිනිස්සු කියනවා මහා කම්මැලියද කොහෙද නැකිතින්නේවත් නැහැ කියලා. කොහම වුණත් මේ ගින්න ඇවිලිලා ඇවිලිලා තෙරුන් වහන්සේ වට කළා නැවතුණා. එතනින් එහාට කොහමටවත් යන්නේ නැහැ. ඉතින් මිනිස්සු කොහම වුණත් වතුර දාලා හිටන් ගින්න නිවලා තෙරුන් වහන්සේ වටේ මල් අතුරලා වටේ වෙලා හිටන් වැඳගෙන ඉන්නවා. උන්වහන්සේ නියමිත වෙලාවට නිරෝධ සමාපත්තියෙන් නැගී හිටියා. බැලුවාම වටේම මල් අතුරලා මිනිස්සු වට වෙලා වැඳගෙන ඉන්නවා. උන්වහන්සේට හරි සංවේගයක් ඇති වුණා. අනේ මගේ ගුණ දැනගත්තා නේද කියලා. තමන්ගේ ගුණ අනුන්ට ප්‍රදර්ශනය කරන්න කැමති නැහැ. අධිගම අල්පේච්ඡතාවය කියන්නේ ඒකයි. මගේ ගුණ දැනගත්තා නේද කියලා උන්වහන්සේට හරි සංවේගයක් ඇති වුණා. ඉතින් එදා දවල් ඥානියන්ගෙන් දානේ වළඳලා උන්වහන්සේ රටේවත් ඉන්නේ නැතුව වැඩිය කියලා තමයි තියෙන්නේ. පුවංගු දිවෙන්න කියන එකට වැඩලා තියෙනවා. එහාට වැඩලා බොහොම අප්‍රකටව අප්‍රසිද්ධව වාසය කළ බවයි සඳහන් වෙන්නේ. මෙන්න මේක තමයි මේ අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ. එතකොට අප්‍රච්ඡ කතා කියලා කියන්නේ මේ කියන ළඟ ප්‍රත්‍යප්‍රච්ඡතාවය, ද්විතාංගල්පච්ඡතාවය, පරියප්ත්‍යප්‍රච්ඡතාවය අධිගම අප්‍රච්ඡතාවය කියන මේවෙන් යුක්ත වීම ගැනයි ඒ කාරණයෙන් අදහස් කරන්නේ. ඊළඟට සන්තුෂ්ටි කතා. සන්තුෂ්තිය පිළිබඳව කතා. මේව බොහෝසෙයින් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් තමයි බෙදලා විස්තර කරලා තියෙන්නේ. නමුත් ඒව මේ ගේපින්වතුන්ට සම්බන්ධයි. දැන් භික්ෂුන් වහන්සේලාට තියෙනවා දැන් චීවරය පිළිබඳව ගත්තා. යතා ලාභ සන්තෝෂේ කියලා. දැන් තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා. මේක හොඳ එකක් වෙන්න පුළුවන්, නරක එකක් වෙන්න පුළුවන්, වටින එකක් වෙන්න පුළුවන්, ගොරෝසු එකක් වෙන්න පුළුවන්, සියුම් එකක් වෙන්න පුළුවන්. මේ කවර ආකාරයකින් හෝ ලැබිච්ච චීවරයකින් සිවරකින් සතුටු වීම තමයි ඒ චීවරේ පිළිබඳව මේ සන්තුෂ්ඨිතාව. ඊළඟට පිණ්ඩපාතයත් එහෙමයි. දැන් චීවරේ පිළිබඳව මේ විදිහට ලැබිච්ච දෙයකින් සතුටු වෙන එකට කියනවා යථා ලාභ සන්තෝෂය කියලා. තව එකක් තියෙනවා යථා බල සන්තෝෂය කියලා. ඒ කියන්නේ යම් ස්වාමීන් වහන්සේ නමකට ගොරෝසු සිවුරක් ලැබෙනවා. උන්වහන්සේට මේ ගොරෝසු සිවුර පරිහරණය කරන්න අපහසුයි. රෝගී තත්ත්වයක් නිසා හෝ ඒක අපහසුයි. එනිසා ඒක අනෙක් කෙනෙකුට දීලා මාරු කරගෙන බරාඩු සියුම් සිවුරක් අරගෙන පාවිච්චි කරනවා. අන්න ඒ වගේ කරණයකට කියනවා යථා බල සන්තෝෂේ. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සතුටු වෙනවා. තුන්වෙනි එක තමයි යථා සාරූප සන්තෝෂ. දැන් තමන්ට ලැබෙනවා ඊටාම මටිනේම නන්නම් ඊටාම සියුම් සුකුම සිවුරු හේම. ලැබුණාම කල්පනා කරනවා මේක හොඳයි අහවල් කර්මත්තානාචාර්යවරයන් වහන්සේ. මේක හොඳයි ගුරුහාමුදුරන් වහන්සේ. ඔය විදිහට තමන්ට ලැබිච්ච සියුම් වටින එක ඒ ගුරුහාමුදුරන්ට වෙනත් කෙනෙකුට වැඩිමාලු ස්වාමීන් වහන්සේ නමකට පරිත්‍යාගය කළා උන්වහන්සේගෙන් ලැබෙන කවර එකක් හරි තමන් පරිහරණය කරන. ඒකට කියන යතහා සාරූප සන්තෝෂේ. දැන් ඔය විදිහට තුන් ආකාරයක් කියනවා. ඔය සිවුර පිළිබඳ පින්ඩපාතය ගැන තුනයි, සේදාසනය ගැන තුනයි, කිලම්පත බේදජ්‍ය පරික්කාර කියන මේක ගැන තුනයි, දොළොස් ආකාරයක් වෙනවා. මෙන්න මේවා තමයි මේ සන්තුෂ්ටි කතා කියන්නේ. මේ යතහා ලාභ සන්තෝෂය කියන එක බොහොම වැදගත් එකක්. ස්වාමීන් වහන්සේලාට පමණක් නෙමෙයි, දැන් ගිහි පින්වතුන්ටත් මේක සම්බන්ධයි. තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වීම. හැම දිනාටම එක හැටියට ලැබෙන්නේ නැහැ. හැම දිනාටම එක හැටියට ධනය නැහැ. හැම දිනාටම එක හැටියට රැකී ආරක්ෂාවල් නැහැ. තමන්ගේ කර්ම ශක්තිය හැටියට තමයි ලැබෙන්නේ. ඒ නිසා තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නට මේ ගිහි පින්වතුන්ටත් මේක ඉතා වැදගත්. තමන්ගේ ප්‍රමාණයට තමන්ට ලැබෙන ආකාරය සලකලා ලැබිච්ච දෙයකින් සතුටු වීම තමයි යථා ලාභ සන්තෝෂය කියන්නේ. ඒක හැම දිනාටම පොදු එකක්. මෙන්න මේක තමයි සන්තුෂ්ටි කතා කියලා කියන්නේ. ඊළඟට පවිවේක කතා. මේ පවිවේකය කියවුවත් විවේකය කිව්වත් දෙකම එකයි. මේක දෙපැත්තකින් විස්තර කරන්නට පුළුවන්. දැන් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන විවේක තුනක් තියෙනවා. අන්න ඒව පිළිබඳව කතා තමයි පවිවේක කතා කියලා කියන්නේ. ඒක දේශනා විස්තර වෙනවා මෙහෙම. කාය විවේකෝච විවේකට්ඨ කායානං නෙක්ඛම්මාපි රතං. ඒක තේරුම ඒ ජන සමාජයෙන් ඈත් වෙලා පංචකාමයන්ට පිටුපාලා විවේකස්ථානයකට පැමිණිලා හුදකලාව තනිය භාවනා කරමින් වාසය කර ඉඳීම සිටීම සතපීම සක්මන් කිරීම කියන මේ ඉරියව් හතරෙම ඒකීව හුදකලාව වාසය කර. නිකම් වාසය කිරීමක් නෙමෙයි, භාවනා කරමින් වාසය කරනවා මේ පංචකාමයන්ට පිටුපාලයි. අන්න ඒකට කියනවා කාය විවේකය. චිත්ත විවේකෝච පරිසුද්ධ චිත්තානං පරම වෝදානප්පත්තා. චිත්ත විවේකය කියන්නේ පිරිසුදු සිත් ඇති පරම පවිත්‍රතාවයට පත්වන කියන තේරුම. මේ විවේක කියන පදයෙන් අදහස් කරන්නේ වෙන්වීම කියන එක. දැන් කාය විවේකය කියන්නේ අර ජන සමාජයෙන් පිරිසෙන් වෙන්වීම. චිත්ත විවේකය කියන්නේ කෙලෙසුන්ගෙන් වෙන්වීම. දැන් ප්‍රථම ධානය උපදවගත්තාම පංච නීවරණයන්ගෙන් වෙන්වීම. දෙවෙනි ධානයේදී විතරක විචාරයන්ගෙන් වෙන්වීම. තුන්වෙනි එක ප්‍රීතියෙන් වෙන්වීම. හතරවෙනි එක සුඛයෙන් වෙන්වීම. ඔය විදිහට මේ කෙලසුන්ගෙන් වෙන් වෙන. ඒවහම සෝවාන් වුණාම සක්කාදිට්ඨිය ආදී ඒවෙන් වෙන් වෙන. සකරගාමි වුණහම මේ කාමරාග ව්‍යාපාද දෙකෙන් ඒවා තුනී කරලා වෙන් කරනවා. අනාගාමි වුණහම කාමරාග ව්‍යාපාද දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා වෙන් කරනවා. රහත් වුණාම රූපරාග අරූපරාග මානෝද්ධාච අවිජ්ජා කියන මේ සංයෝජන පහක් ප්‍රහාණය කිරීමෙන් ඒවෙන් වෙන් වෙනවා. මෙන්න මේ විදිහට කෙලෙසුන්ගෙන් වෙන්වීම ඈත්වීම ඒවා ප්‍රහාණය කිරීම තමයි චිත්ත විවේකය කියලා කියන්නේ. ඊළඟට උපදි විවේකය. උපදි විවේකෝච නිර්පදීනං පුද්ගලානං විසංඛාරගතං. මේ විසංඛාරගත කියන්නේ මෙතන අදහස් කරන්නේ නිර්වාණය කියන එක තමයි. නිර්වාණය තමයි උපදි විවේකය කියලා කියන්නේ. තමාකාරයකින් විවේක පහක් තියෙනවා. කතමේ සම්මා දිට්ඨියා පංච විවේක. සම්මයක් දිට්ඨියේ විවේක පහක් තියෙනවා මොනවද ඒවා? තදංග විවේකෝ, වික්ඛම්බන විවේකෝ, සමුච්ඡේද විවේකෝ, පටිප්පස්සද්ධි විවේකෝ, නිස්සරණ විවේකෝ කියලා. ඒ කියන්නේත් වෙන්වීම තමයි. එතනත් කෙලෙසුන්ගෙන් එමනන්නම් සංයෝජනයන්ගෙන් වෙන්වීම කියන තේරෙන. ඒක මෙහෙම විස්තර වෙනවා. වික්ඛම්බන විවේකෝච නීවරණානං පඨමඥානං භාවේන. මේ ප්‍රථමඥානාදී ධ්‍යාන සමාධි උපදවා ගන්නකොට මේ නීවරණයන්ගෙන් වෙන් වෙනවා. ඒ නිසා මේ ප්‍රථම ධානාදී උපදාගෙන නීවරණයන්ගෙන් ඈත්වීම වෙන්වීමට කියනවා විස්කම්බන විවේකය. ඊගාමත තදංග විවේකෝච දිට්ඨිගතානං නිබ්බේද භාගයන් භාවයතු. මේ තදංග විවේකය කියන්නේ මේ නිබ්බේද භාගයේ සමාධිය වඩන කොට. නිබ්බේද භාගිය සමාධිය කියන්නේ විදර්ශනා සමාධිය. ඒකෙන් ලෝභ දේශ මෝහ කියන මේ කෙලෙස් කඳු බිඳ දමන්නට පුළුවන්. ඒ නිසා නිබ්බේද භාගිය සමාධිය කියලා කියනවා. මේකෙන් ප්‍රහාණය වෙනව මොනවද වෙන්නේ? තදංග විවේකෝච දිට්ඨිගතානං නිබ්බේද භාගියං සමාධිම් භාවයතු. වැරදි දෘෂ්ටි වලින් සේරගෙන් මෑත්ත මේ විදර්ශනා සමාධිය මාර්ග සමාධි කියන මේවා තමයි එතනින් අදහස් කරන්නේ. නමුත් මෙතන මේ පස්සාකාරයකින් ගන්නකොට ලෞකික වශයෙන් ඇතිවෙන විදර්ශනා වශයෙන් අර වැරදි දෘෂ්ටීන්ගෙන් වෙන්වීම තමයි තදංග විවේකය කියලා කියන්නේ. සමුච්ඡේද විවේකෝච ලෝකෝත්තරං කයගාමී මග්ගං භාවේතු. ලෝකෝත්තර මාර්ගයේ වඩනකොට තමයි මේ සමුච්ඡේද විවේකයේ කියන එක ලැබෙන්නේ. ලෝකෝත්තර මාර්ග ඥාන උපදවගත්තාම සම්පූර්ණයෙන්ම සහමුලින්ම ඊය අවස්ථාවලදී කෙලෙස් ප්‍රහාණය වෙලා. සෝවාන් මාර්ගයේදී කොටසක්, සකෘදාගාමී මාර්ගයේදී තව කොටසක්, අනාගාමි මාර්ගයේදී තව කොටසක්, රහත් මාර්ගයේදී ඉතුරු ටික ඔක්කොම. මේ විදිහට මේ සමුච්ඡේද විවේකය ලැබෙන්නේ ලෝකෝත්තර වූ මාර්ග ඥානෙ පහළ වෙනකොට ඒක වඩනකොට. සහමුලින්ම කෙලෙස් උදුරා දැමීම. ඒ තුන්වෙනි. ඊළඟට පටිප්පස්සද්ධි විවේකෝච පලක් කරන. සෝවාන් ආදී මාර්ගයේ වෙනයි ඵලයේ වෙනයි. ඵලයටපත් වුණාම කෙලෙස් සංසිඳී යන. ඉතින් අන්න ඒ නිසා ඒකට කියනවා පටිප්පස්සද්ධි විවේකය. නිස්සරණ විවේකෝ නිරෝධෝ නිබ්බාණ. නිර්වාණයට තමයි මේ නිස්සරණ විවේකය කියලා කියන්නේ. දැන් මෙතන පස්සාකාරයකින් විස්තර වුණා, කලින් තුන් ආකාරයකින් විස්තර වුණා. මේ විදිහට මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේවා පිළිබඳවත්, ඊළඟට තදංග විවේක, විස්කම්බන විවේක, සමුච්ඡේද විවේක, පටිප්පස්සද්ධි විවේක නිස්සරණ වේ කියන මේ ආකාරයෙන් මේව පිළිබඳවත් කරන කතාව කටයුතු කිරීම තමයි මේ පවිවේක කතා කියලා මෙතන සඳහන් වුණේ. ඊළඟට අසංසග්ග කතා. සංසග්ග කියන්නේ බැඳෙනවා, යති වෙනවා, ගැලෙනවා කියන එක. අසංසග්ග කියන්නේ ඇලෙන්නේ බැඳෙන්නේ නැති කියන තේරුම. මේ අසංසග්ග කියන එක තේරුම් ගැනීමට කලින්ම සංසග්ග කියන එක අවබෝධ කරගත්තාම හොඳට පුළුවන්කම ඇති. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලපන සංසග්ග, සම්භෝග සංසග්ග කියලා මේ විදිහට තියෙනවා. කාය සංසග්ග කියලා පහ. අපි ඒව ගැන කෙටියෙන් සලකා බලමු. දැන් දස්සන සංසර්ගය කියන්නේ දැකීම නිසා දර්ශනයෙන් ඒ දර්ශනයේ වෙච්ච රූපය පිළිබඳව ඇලීම බැඳීම. මෙතන විශේෂයෙන් විස්තර කරන යම්කිසි භික්ෂුවක් නම් සිත ඇලෙන බැඳෙන හැඩවැඩගත් ඇති කාන්තාවක්, සරණ කාන්තාවක් හෝ දකින්න දැක්කහම මේ දර්ශනය පිළිබඳව ඇලෙනවා. දර්ශන සංසග්ගය කියන්නේ ඒකයි. සාමාන්‍ය ජනයා ගැන බැලුවත් යම්කිසි කාන්තාවක් යම්කිසි පුරුෂයෙක් පිළිබඳව දර්ශනය වෙලා දැකලා එයා පිළිබඳව ඇලෙනවා, බැඳෙනවා. යම්කිසි පුරුෂයෙක් යම්කිසි කාන්තාවක් දිහා බලලා දර්ශනය වෙලා එයා ගැන ඇලෙනවා, බැඳෙනවා. මේ විදිහට ඒ දැකීමෙන් දර්ශනයෙන් ඒ පිළිබඳව ඇලෙන බැඳෙන එක තමයි දර්ශන සංසර්ගය කියලා කියන්නේ. එහෙම නොවෙන එක තමයි අසංසග්ග කියලා. ඒ පළවෙනි එක. ඊළඟට සමන සංසර්ගය. දකින්නේ නැහැ, අහන්න ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම අංගුත්තර නිකායේ ආරම්භ කළේ දේශනාව නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තෙට්ටති යතහිදං භික්ඛවේ ඉති රූපං කියලා. මහණෙනි, පුරුෂයාගේ සිත අද්ද බැඳගෙන ඉතින යම්තරං රූප තියෙනවනම් ඒ සේරගෙන්ම මේ ස්ත්‍රී රූපේ තමයි ප්‍රධාන එක, අග්‍රේ කියලා. ඒක අනිත් පැත්තත් දේශනා කරා. ස්ත්‍රීන්ගේ සිත ඇලෙන බැඳෙන යම්තරං රූප තියෙනවනම් පුරුෂ රූපේ තරං එකක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මේ භවයේ තියෙන ගතියට වෙන්නට ඕන. මේක තමයි පළවෙනි මේක. එතකොට මෙතන ශ්‍රවණ කියන්නේ දැන් පුරුෂයෙක් නම් යම්කිසි කාන්තාවක් පිළිබඳව, කාන්තාවක් නම් යම්කිසි පුරුෂයෙක් පිළිබඳව එයා බොහොම හොඳයි, ලස්සනයි කියලා ඔහොම අහන්න ලැබෙනවා. ලැබිලායේ දර්ශනීයත බැඳෙනවා. ඒක තමයි ශ්‍රමණයට. අහන්න ලැබිච්ච එක පිළිබඳව ඇලෙනවා, බැඳෙනවා. එකට ශ්‍රවණ සංසග්ග කියන්නේ ඒක. මේකට හොඳ කතා පුවතක් තියෙනවා, අනිත්‍යගන්ධ කියලා කුමාරයෙක් හිටියා. මේ කුමාරයා බඹලව ඉඳලා ඇහිලා තමයි මනුෂ්‍ය ලෝකේ රජගෙදර ඉපදිලා තියෙන්නේ. ගැහණියකට කිට්ටු වෙන්නවත් දෙන්නේ නැහැ අඬනවා. ඉතින් මේ දරුවාට පුංචි කාලේ කිරිපවන්නේ ඔක්කොම කටයුතු කරන්නේ පිරිමි ඇඳුම් ඇඳගෙන. ඉතින් කොහොම හරි එහම ලොකු මහත් වුණා, තරුණ බවට පත් වුණා. කාන්තාවන් පෙන්වන්න බෑ. මොකද මේ බඹලව ඉඳලා ඇවිල්ලා ඉපදිලා. දැන් තරුණ කුමාරයෙක් බවට පත් වුණාම රජ්ජුරුව කිව්වා, දැන් ඉතින් රජකම පවර දෙන්න, අභිෂේක කරන්න රාජකුමාරයක් කුමාරියක් සරණ පාව ගන්න. මේ කුමාරයාට කියනවා කියනවා කුමාරයා කැමති නෑ. අර කුසකුමාරයාට වාගේ මේක මහ කරදරයක් වුණා. පස්සේ මේ අනිත්‍යගන්ධ කුමාරයා හොඳ ලස්සන කාන්තාවක් රත්තරණෙන් හදලා ඇමතිවරුන්ට බාර දුන්න මෙන්න මේ විදිය කාන්තාවක් ලැබුණොත් මම සරණ කරගන්නවා. මේ අයති මේ රන්තුුවත් අරගෙන රටේ දඹදිව හැමතැනම ඇවිදනකොට ලැබුණන මේ විදිය කෙනෙක්. රන්ටුවවාගේ ලස්සන කෙනෙක් ලැබි. රජ්ජරුවන්ට පණවිඩයක් ඇව මොකද කරන්න කිය. හිමින් රජගෙදරට ක්‍රමයෙන් අරන් එන්න කියලා අන කළ. දැන් කුමාරයාටත් කිව්වා මේ කලින් කියාපු හැටියට රන්තුව වගේ කුමාරියක් ලැබුණා කියලා. අන්න කුමාරයාගේ හිත වෙනස් වුණා. දැන් මේකට හිත ඇලුන බැලු. ඒ ලස්සන කුමාරිට හිත ඇලුන බැලු. දැන් ඔහොම ටිකෙන් ටික ටිකෙන් ටික මේ රජගෙදරට රජ මේ මාලිගාවට එන්න කිට්ටු කළා. මේ ඇමතිවරු ටික උයනට ඇවිල්ලා රජ්ජුරුවන්ට පණිවිඩයක් ඇහුවා මොකද දැන් කරන්නේ කියලා. උයනේ නවත්තන්න කිව්වා හෙට උදේ පෙරහැරකින් උත්සවාකාරයෙන් රජගෙදරට කැඳවගෙන. දැන් අනිත්‍යකන්ද කුමාරයාටත් මහා කලබලය. දැන් අර ගැලින් කාන්තාවන් පෙන්වන්න බැරි හිටපු එක්කෙනා මේ ශ්‍රවණයෙන් හරියට කලබල වෙලා බොහොම කැමැත්තයි බොහොම ආසයි. ඉතින් රාත්‍රියේ නැවතුණා. පහෝදාවදී දැන් උත්සවාකාරයෙන් කැඳවගෙන ඇහිල්ලා සරණ බන්ධනය කරන්න. මේ කුමාරිකාමාර මග වෙහෙත මහන්සියට රාත්‍රියේ මරණයට පත් වුණා. ඉතින් කුමාරයාටත් මේක දැනගන්න ලැබුණා. රජ්ජුරුවම කුමාරයාට කිව්වා අපි කලබල වෙන්න ඕනේ නැහැ. වගේ තව කුමාරිකාව ඕන තරම් ඇති. අපි වගේ කුමාරිකාවක් හොයලා දෙන්නම් කියලා. දැන් මේ කුමාරයා රාජකුමාරයා මේක මහා පින්වන්ත කෙනෙක්. මේක අරමුණු කරගෙනම භාවනා කරන රජ ඇඳුම් පිටින් මේ පසේ බුද්ධත්වේ ලබා ගන්න. දැන් පසේ බුද්ධත්වේ ලැබිලා ඇමතිවරු ඇහෙල්ලා කියනවා ස්වාමීනි කලබල වෙන්න එපා. අපි ඔයගේ තව කුමාරිකාවක් හොයාගෙන එන්නම් කියලා. මට වැඩක් නෑ මම දැන් පසේ බුද්ධත්වයට පත් වෙලායි කියලා කිව්වා. ස්වාමීනි ඔහොමද පසේ බුදුවරු කොහොමද එහෙනම්? හිස මුඩු කරලා පාත්‍ර සිවුරු දරාගෙන එහෙම නෑ ඉන්නේ. ඉතින් මේ රාජකුමාරයා දැන් පසේ බුදු වෙලානේ. හිස පිරිමත්ත විතර සේරම රාජ්‍ය අඳුන් අයින් වෙලා හිටන් මේ සිවුරු පොරෝල පාත්‍ර අරගෙන හිස මුඩි වෙලා මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් කටියට පෙනී හිටියා. අර දර්ශනේ නිසා මේ කටයුත්ත සිද්ධ වුණා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා ස්නේහන්වයං දුක්ඛ මිදං පහෝති කියලා දැන් අර කුමාරයාට මහා දුකක් මනසේ ඇති වුණා මේ කුමාරිකාව මැරුණා කියනවා. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා මේ එකට බැඳීම නිසා ස්නේහය ඇති වෙනවා. ස්නේහන්වයං දුක්ඛ මිදං පහෝති. මේ ස්නේහය නිසා තමයි මේ සේරම දුකගෙන දෙන්නේ කියලා ඔය අදහස ඇති කරගෙන ඔහම භාවනා මානසිකාරය පවත්වලා තමයි ඒ අනිත්‍යකන්ද කුමාරයා පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ මේ ශ්‍රවණයේ පිළිබඳව ඇහිලා හිටන් ඇලීම බැඳීම ගැනයි මේක නිදර්ශන වශයෙන් පෙන්වන්නේ. සමන සංසග්ග කියන්නේ ඒකයි. එහෙම නොවන එක තමයි අසංසග්ග කියන්නේ. ඊළඟට සමුල්ලපන සංසග්ග. සමුල්ලපන කියලා කියන්නේ ඕනෝන් කතාබස් කිරීමෙන් ඇතිවන ඇලීම බැඳීම. දැන් එදත් අදත් එහෙම තියෙනවා. සාමාන්‍ය ගිහි පින්වතුන් තරුණ තරුණියන් එහෙම වෙනවා ඕනෝන් කතාබස් කළා එහෙම ඇලීම බැඳීම ඇති වෙනවා. විවාහක මේ අයත් එහෙම වෙනම කාන්තාවන් පුරුෂයෝ ඔය විදිහට වෙනම කතාබස් කිරීමෙන් ඕනම ඇලීම බැඳීම ඇති වෙනවා. අන්න එහෙම ඇති වෙන එකට තමයි මේ සමුල්ලපන සංසග්ග කියන්නේ. කතාබස් කිරීමෙන් ඇති වෙන ඇලීම බැඳීම ඒක සමුල්ලපන සංසග්ග කියලා කියනවා. එහෙම නැති එක තමයි අසංසග්ග කියලා. ඊළඟට සම්භෝග සංසග්ග කියලා. හතරවෙනි ඕනෝන්ගේ මේ යම් යම් දේවල් ඇඳුම් පැළඳුම් ආදී පරිහරණය කරන ත්‍යාගි භෝග දෙනවා සිහි වටන දෙනවා. ඔය ඔරලෝසු වැනි දේවල්, ලේන්සු වැනි දේවල් පිරිමි කාන්තාව මේ හුවමාරු කරගන්න. අන්න ඒකෙන් ඒක තමයි මේ සම්භෝග සංසග්ගික. ඒව නිසා මේ ඇලීම බැඳීම ඇති වෙනවා. ඒකට කියනවා සම්භෝග සංසග්ගික කියලා. ඊළඟට කාය සංසග්ගික. කයෙන් කය ස්පර්ශ වීමෙන් ඇති වෙන ඇලීම බැඳීම. ඒකට කියනවා කාය සංසග්ගික කියලා. ඉතින් මේ හැම එකක් පිළිබඳව නිදසුන් කතා දක්වමින් කරුණ කියා දෙන්නට පුළුවන්. එහෙම දීර්ඝ වශයෙන් කියා දෙන්නට කාලය ගන්න පුළුවන් කමක් නැහැ. මේ දර්ශන සංසග්ගේ, ශ්‍රවණ සංසග්ගේ, සමුල්ලපන සංසග්ගේ, සම්භෝග සංසග්ගේ, කාය සංසග්ග කියලා පහක් තිබුණා. මෙන්න මේ සංසර්ගයට ඇලීමට බැඳීමට නොයන කතා තමයි අසංසග්ග කතා කියලා කියන්නේ. ඒ දර්ශනයේ පිළිබඳ වැළෙන්න බැඳෙන්නේ යන්නේ නැහැ. ශ්‍රවණයේ පිළිබඳ වැළෙන්න බැඳෙන්නේ යන්නේ නැහැ. කතා බස් කරන ඇලෙන්න බැඳෙන්න යන්නේ නැහැ. ඔවුනුන්ගේ යම් යම් දේවල් හුවමාරු කිරීමෙන් ඒවට යන්නේ නැහැ. කාය සංසර්ගයේ පිණිස මේ එහෙකටවත් යන්නේ නැහැ. අන්න එහෙම නොයන එක තමයි මේ අසංසග්ග කතා කියලා මෙතන සඳහන් වෙන්නේ. එතකොට දැන් කාරණා හතරක් මෙතෙක් කියා දෙන්නට යෙදුණා. ඊළඟට පස්වෙනි එක තමයි විරිය ආරම්භ කතා කියන එක. විරිය ආරම්භ කිරීම පිළිබඳව කතා. දැන් මේක දෙආකාරයක් තියෙනවා. එකක් තමයි මෙතන අදහස් කරනවා සතර සම්‍යක් ප්‍රධාන කියන එක. නූපන්න කුසල් නූපදීමට ගන්න විරිය, උපන්න කුසල් නැති කිරීමට ගන්න විරිය, නූපන් කුසල් උපදවා ගැනීමට ගන්න වීරිය, උපන් කුසල් ආරක්ෂා කර ගැනීමට ගන්න වීරිය. මේ හතරට කියනවා හතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. මෙන්න මේම ගැන කතාත් මේකෙන් අදහස් කරන විරිය ආරම්භ කතා කියන කොට. ඒ වගේම යම් කෙනෙක් හොඳටම වීර්ය ආරම්භ කිරීම තමයි වාඩි වෙලා ඉන්නකොට යම් කෙලෙසයක් ඇති වුණා නම් ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී මේක නැති කර ගන්න. ආයි නැගිටීමට හෝ සක්මනට හෝ යන්න දෙන්නේ නැහැ. සක්මන් කරනකොට යම් කෙලෙසයක් ඇති වුණා නම් ඒකෙදී මේක ප්‍රහාණය කර ගන්න ඈත් කර ගන්න. හිටගෙන ඉන්නකොට යම් කෙලෙසයක් ඇති වුණා නම් එතෙන්දී මේක නැති කර ගන්න. සතපිලා ඉන්නකොට ඇති වුණා නම් යම්කිසි ක්ලේශයක් එහෙම මේක නැති කර ගන්න. මේ විදිහට මේ සතර ඉරියව්වේදී ඇති වෙන ක්ලේශ ධර්මයන් රාග ආදී ක්ලේශ ඒ ඉරියව්වේදීම නැති කර ගැනීම. ඒකත් මේ විරිය ආරම්භ කතා කියන එකට ඇතුළත් වෙනවා. අනික අර කියාපු හැටියට මේ සතර සම්‍යක් ප්‍රධාන පිළිබඳව කතා කියනවා. මේක තමයි මේ විරිය ආරම්භ කතා කියලා කියන්නේ මේ පස්වෙනි එක. ඊළඟට සීල කතා. ලෞකික ලෝකෝත්තර වූ සීලය පිළිබඳව කතා. මෙහිදී සීලය පිළිබඳව විස්තර කළ යුතුව තිබෙනවා. නිතර කියවෙන කරුණු නිසා, සරල කරුණු නිසා ඒ ගැන විස්තර කරන්නට යන්නේ නැහැ. සීල කතා කියලා කියන්නේ මේ ලෞකික ලෝකෝත්තර සීලේ පිළිබඳව කතා. ඊළඟට සමාධි කතා. ලෞකික සමාධි, ලෝකෝත්තර උපචාර අරපණ, මාර්ග සමාධි, ඵල සමාධි, මේ විදිහට ලෞකික ලෝකෝත්තර සමාධි පිළිබඳව කතා. සමාධි කතා කියලා කියන්නේ. ඊළඟට පඤ්ඤා කතා. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව පිළිබඳව කතා. සුත්තමේ ඥානය ආදි දේවල්, විදර්ශනා ඥානය, විදර්ශනා ප්‍රඥාව, මාර්ග ප්‍රඥාව ආදී මේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥා පිළිබඳව කතා තමයි පඤ්ඤා කතා කියලා අදහස් කරන්නේ. ඊළඟට විමුක්ති කතා. විමුක්ති කතා අරියඵල විමුක්ති නිබ්බානංච කියලා අර්ථ විවරණය කළා කියන්නේ. නිවනත් මාර්ගඵලත් කියන මේ දෙක තමයි විමුක්ති කියලා කියන්නේ. මාර්ගඵල ඊළඟට නිර්වාණ. මාර්ගය එකක්, ඵලය එකක්, නිර්වාණය වෙන්නේ. එතකොට මාර්ගය ඵලය නිර්වාණය කියන මෙන්න මේවා පිළිබඳව කතා තමයි විමුක්ති කතා කියලා කියන්නේ. ඒවා උපදවා ගැනීමට කරන කතා. මේ නවවෙනි දහවෙනි එක තමයි විමුක්ති ඥාන දර්ශන කතා. විමුක්ති ඥාන දර්ශන කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා කොටසක් තියෙනවා. දැන් සෝවාන් වුණාම නිවන, මේ මාර්ගයේ ඵලය නිවන කියන මේ තුනක් නැවත සලකා බලනවා. ඊළඟට ගෙවන දමූ කෙලෙස්, ගෙවන්න තියෙන කෙලෙස්, ඒව හොඳට නුවණින් සලකා බලනවා. සෝවාන් මාර්ග ඥානය උපදවා ගත්තාම ඊට පස්සේ මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් ඇති වෙනවා. සකෘදාගාමඥා මාර්ගඵලය උපදවාගත්තා මෙතනත් පහක් ඇති වෙනවා. අනාගාමි මාර්ගඵලය උපදවාගත්තා මෙතනත් පහක් ඇති වෙනවා, 15ක් වෙනවා. රහත් මාර්ගඵලය උපදවාගත්තාම මේ මාර්ගයත් ඵලයත් නිවනත් ප්‍රත්‍යවේක්ෂා කරනවා, ගෙවාපු කෙලෙනුත් කෙලෙසුත් ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතන හතරයි. කෙලෙස් ඉතිරි වෙලා නැති නිසා එතන ප්‍රත්‍යවේක්ෂා ඥාන 4යි ලැබෙන්නේ. එතකොට 19ක් වෙනවා මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන. මෙන්න මේව තමයි විමුක්ති ඥාන දර්ශන කතා කියලා කියන්නේ. එතකොට දැන් මේ දස කතාවත් පිළිබඳව සරල විස්තරයක් කෙරුණා. ඒව රූපාය කතහාය නිකාමලාභී අකිච්ඡලාභී අකසරලාභී කියලා මෙතන විස්තර වෙනවා. දැන් මෙතෙක් විස්තර කරන ලද මේ දස කතාවස්තුන් පිළිබඳව නිකාමලාභී, අකිච්ඡලාභී, අකසිරලාභී මේක සරල තේරුම බොහොම ලේසියෙන් පාසුවෙන් මෙන්න මේව ලබන කෙනෙක් වෙනවා. කිසි අපහසුයක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ලේසියෙන් පාසුවෙන් තමන් කැමති ආකාරයකට මේ දස කතාවස්තු ලබා ගන්න කෙනෙක් වෙනවා කියන එක තමයි නිකාමලාභී, අකිච්ඡලාභී, අකසිරලාභී කියලා මේ දේශනා කළා. අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය අයං තතියෝ ධම්මෝ පරිපාකාය සම්මත්තති. මේගිය නොමේරූ චේතෝ විමුක්තිය මෝරවා ගැනීම සඳහා මේ තුන්වෙනි කාරණය ඒක මෝරවා ගැනීමට සඳහා පවතිනවා. චේතෝ විමුක්ති කියන කියන්නේ හිත කෙලෙසුන්ගෙන් මුදා ගැනීම. මේක අහවල් එක කියලා නැහැ. දැන් එක තැනක කාරණා 15කුත් විස්තර කරලා තියෙනවා. මේ අශ්‍රද්ධාවන්තයෙන්ගෙන් අයින් වීම, ශ්‍රද්ධාවන්තයන් ආශ්‍රය කිරීම, ප්‍රසාද්ධනක ධර්ම දේශනා මෙනෙහි කිරීම, ඊළඟට කුසීතයන්ගෙන් වින්වීම, වීරියවන්තයන් ආශ්‍රය කිරීම, ඔය සම්‍යක් ප්‍රධානාදී ඒවා මෙනෙහි කිරීම, සිහිය නැති පුජ්ජලයන්ගෙන් වින්වීම, හොඳ සිහිය තියන අයගේ ආශ්‍රය කිරීම, සතර සතිපට්ඨානය ගැන මෙනෙහි කිරීම, ඊළඟට සමාධිය නැති පුජ්ජලයන්ගෙන් වින්වීම, සමාධිය තියෙන පුජ්ජලයන් ආශ්‍රය කිරීම, ධානාභිඥා මෙනෙහි කිරීම. එකට ප්‍රඥාව නැති පුජ්ජලයන්ගෙන් වෙන්වීම, ප්‍රඥාවන්ත පුජ්ජලයන් ආශ්‍රය කිරීම ගැඹුරු ධර්ම මෙනෙහි කිරීම. මෙන්න මෙතන කාරණා 15ක් තියෙනවා. මේ කාරණා 15ත් මේ සිත කෙලෙසුන්ගෙන් මිදීමට හේතුවන කාරණා හැටියට තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව නිසා වෙනම කාරණා පහක් දේශනා කළා. කල්ලාණ මිත්‍රාශ්‍රය, සීල සම්පත්තිය, දසකතා වස්තු, ඊළඟට මේ වීරිය ආරම්භය, ප්‍රඥාව කියලා මෙතන කාරණා පහක්. දැන් අපි මෙතන සාකච්ඡා කළේ දසකතා වස්තු පිළිබඳ. ඉතින් මෙන්න මේ දසකතා වස්තු යම් කෙනෙක් ප්‍රගුණ කරගන්නවා නම්, ඒව හොඳට ලබා ගන්නවා නම්, පහසුවෙන් ලබා ගන්නවා නම්, ඒ තැනැත්තාට නොමේරූ චේතෝ විමුක්තිය මෝරණවා. කියන්නේ හිත කෙලසුන්ගෙන් මුදා ගැනීමට මේක මහෝපකාරී වෙනවා කියන එකයි තේරෙන්නේ. මේ තුන්වෙනි ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ දසකතා වස්තුනාභි අතුරෙන් අග්‍ර තනතුරු ලැබී පුන්න මන්තානි පුත්ත තෙරුන් වහන්සේ තවත් ඉතින් තෙරුන් වහන්සේලා මෙයා පරිහරණය කරලා තියෙනවා. ඉන් දැන් මීට වැඩිය කරුණ විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දසකතා වස්තු පිළිබඳවයි ධර්ම දේශනා. මේ ශ්‍රාවකයන්ට යම් කිසි ප්‍රමාණයකින් මේ පිළිබඳව තේරුමක් ඇති වෙන්නට ඇති. ඒ නිසා මේවා උපදවා ගන්නට ඕන. හිත කෙලෙසින්ගෙන් මුදවා ගැනීමට මෙයා පුළුවන් තරම් තමන් ළඟා කරගන්නට ඕන. එහෙම කටයුතු කළා මෙයින් ප්‍රයෝජන ගැනීමට වීරිය වඩන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයේ හේතුවෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාවේවා කියන පැතුම තබා ගන්නවා.